ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දැන් එහෙමනම් මෙතන් සිට අපි වෙලාව වෙන් කරගන්නේ ලෝකයේ මේ වෙනකොට සිදුවෙමින් පවතින උණුසුම් ප්‍රවෘත්ති පිළිබඳව කතාබහ කරන්න. සුපුරුදු විදිහට මේ කර්තව්‍යයට දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා ප්‍රංශීය ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, සුබෝදෑසනක් ආයුබෝවන්.
සුබෝදෑසනක් ආයුබෝවන් දිරුක්ෂි.
අපි මුලින්ම කොරෝනා තත්ත්වය පිළිබඳව අවධානයට ලක් කරමු. මොකද විශේෂයෙන්ම ඉන්දියාව පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය යොමු වෙමින් තියෙනවා. දිනකට විශාල සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙනවා. දිනකට මේ වෙනකොට ලෝකයේ වාර්තාවුණු වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අලුත් කොරෝනා ප්‍රභේදයක් ඉන්දියාවෙන් හඳුනාගෙන තියෙනවා. ඉන්දියාවට මේක පාලනය කරගන්නට බැරි තත්ත්වයකට තමයි දැන් පත් වෙලා තියෙන්නේ. ඇතැම් ප්‍රාන්ත, ඇතැම් ප්‍රධාන නගර ලොක්ඩවුන් කරලා තියෙනවා මේ වෙනකොට. අපි එතනින් කතාව පටන් ගනිමු අමල්ලාද.
ඔව් දිලෘක්ෂි, මේ වෙනකොට මුළු ලෝකයේම කොරෝනා වෛරස් දිහා බලපුවාම රෝගය වැඩියෙන්ම පැතිරෙන රට හැටියට ඉන්දියාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. පැය 24ක් ඇතුළතදී ඉන්දියාවේ රෝගීන් 315,000ක් සුවගෙන තියෙනවා. ඒකම මරණ සංඛ්‍යාව 2000 ඉක්මවලා තියෙනවා. මේ වෙනකොට ඉන්දියාව පුරාවටම රෝහල් වලට දරා ගන්න බැරි විදිහට රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. සමහර ස්ථානවල ICU ඇඳන් සොයාගන්න බැරුව රෝගීන් ඇම්බියුලන්ස් වල නතර කරලා තියෙන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ එක්කම රට පුරාම ඔක්සිජන් වල විශාල හිඟයක් ඇති වෙලා තියෙනවා. සමහර රෝහල් වල තිබිච්ච ඔක්සිජන් ලීක් වෙච්ච නිසා රෝගීන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ ඔක්සිජන් ප්‍රමාණය හරි ආකාරයෙන් නොලැබිච්ච නිසා. දැන් මේ වෙනකොට තියෙන සංඛ්‍යාලේඛන අනුව ඔවුන් විශ්වාස කරනවා තව දින 10ක් යනකොට, ඒ කියන්නේ ලබන සතියේ වගේ වෙනකොට ඉන්දියාවේ මේ දැනට වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාව, දෛනික රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දිනකට රෝගීන් 105,000කට වැඩි ප්‍රමාණයක් තව සතියකින් විතර වාර්තා වෙන්න පුළුවන් කියලා මේ විදිහට මේ දැන් තියෙන ප්‍රවණතාවයේ ඉදිරියටම පැවැත්වුණොත්. ඉතින් මේ හේතුව නිසා ඉන්දියාවේ දැන් බොහොම නගර ප්‍රමාණයක් ලොක්ඩවුන් කරලා තියෙනවා. ඒ වගේම අගනුවර ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය වගේ, කියන්නේ මුම්බයි පිහිටි ප්‍රදේශය, ඒවා දැන් ලොක්ඩවුන් කරලා තියෙනවා. ඉතින් රෝගය පැතිරීම අතින් සීග්‍රේන්ම කොරෝනා වෛරසය පැතිරෙන්නට බවට මේ වෙනකොට ඉන්දියාව පත් වෙලා තියෙනවා.
අපිට වාර්තා වෙනවා මේ වෙනකොට ඉන්දියාවේ උද්ගත වෙලා තියෙන මේ තත්ත්වය නිසා ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යාන නවත්වා දැමීමට ඇතැම් රටවල් කටයුතු කරලා තියෙනවා කියලා. දැන් ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කරද්දී ඔස්ට්‍රේලියාව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කළා තියෙනවා ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යාන සීමා කරන්න. නමුත් ඇතැම් රටවල් මේ තත්ත්වය දැඩිව ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා ගුවන් යාන නවතා දැමීමෙන්. ඒ සම්බන්ධව තියෙන ලෝකයේ තත්ත්වය මොකක්ද මේ වෙනකොට?
දිලක්ෂි, මේ වෙනකොට රටවල් 3ක් තීන්දු කරලා තියෙනවා ඉන්දියාවෙන් එන ගුවන් ගමන් තහනම් කරන්න. කැනඩාව, හොංකොං සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය UAE ඔවුන් තීන්දු කරලා තියෙනවා ඉන්දියාවෙන් එන සියලුම ගුවන් ගමන් අත්හිටවන්න. ඉතින් අනෙකුත් රටවලුත්, විශේෂයෙන්ම යුරෝපයේ රටවලුත් මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. හොංකොං නුවරට ඉන්දියාවේ සිට පැමිණි එක් ගුවන් යානයක ඉන්දියාවෙන් පැමිණි මගින් 49 දෙනෙක් කොරෝනා ආසාදිතයන් හැදෙත හැටියට හඳුනාගත්තා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ තත්ත්වය නිසා තමයි ඉන්දියාවෙන් එන ගුවන් ගමන් අත්හිටවීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් දැන් තමයි තීන්දුව අරගෙන තියෙනවා. අනෙකුත් රටවලුත් ඒ පිළිබඳව දැන් අවධානය යොමු කරලා තියෙනවා.
දැන් මේ ශ්‍රී ලංකාව මොකක්ද ඒ සම්බන්ධයෙන් අරගෙන තියෙන තීරණය? දැන් ආසන්න රට විදිහට මේ තර්ජනය දැඩිව ශ්‍රී ලංකාවටත් බලපානවා.
ඔව්, මේ වෙනකොට දිරුලක්ෂි, ශ්‍රී ලංකාවේ සංචාර කැමැතිවරයා ඔහු කලින් සූදානම් කරලා තියුණා ඉන්දිය සංචාරකෙන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා, ඒ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා ඉන්දියාවට ගමන් කරන්නට ශ්‍රී ලංකාවේ සංචාර කැමැතිවරයා ඒ ගමන අත්හිටවලා තියෙනවා. නමුත් ඉන්දිය ජාතිකයන්ට සංචාරය කරන්නට ශ්‍රී ලංකාවට සංචාරකයන් හැටියට පැමිණීමට තවමත් කිසිම බාධාවක් නැහැ. ඔවුන්ට අර ක්වොරන්ටයින් එවනත්නම් නිරෝධායනයකින් තොරව ශ්‍රී ලංකාවේ තෝරාගත්තු හෝටල් ප්‍රමාණයකට ඇතුළු වීමට ඒ ලබා දෙන ඒ පාසුකම් තවමත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා.
අපි මේ කොරෝනා එන්නත් සම්බන්ධව ලෝකයෙන් මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු පිළිබඳව තම දක් අවධානයට ලක් කරමු. ඔබ දැන් කොයි කවුරුත් දන්නවා මේ රුධිර කැටි ඇතිවීමේ අවධානම පිළිබඳව ඇතැම් කොරෝනා එන්නත් සම්බන්ධව විශේෂයෙන්ම ඇස්ට්‍රසෙනිකා එන්නත සම්බන්ධව විශාල අවධානයක් තිබුණ මේ රුධිර කැටි ඇතිවීම කියන කාරණාව ඒ අවධානම පිළිබඳව කතා බහ කරද්දි ලෝකයේ බොහෝ රටවල් මේ වෙනකොට වයස අවුරුදු 50 හෝ 55 සීමාව පනවලා තියෙනවා. එතන සිට වැඩි වයස් කාණ්ඩවල සිට නැට තමයි මේ ඇස්ට්‍රසෙනිකා එන්න ලබා දෙනට බොහෝ රටවල් මේ වෙනකොට යෝජනා කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාව, අපි මේ ඉන්න රට ඔස්ට්‍රේලියාව මේ වෙනකොට තීරණයක් කරන් තියෙනවා වයස අවුරුදු 50ට වැඩි අයට තමයි ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දෙන්නට තීරණය කරන්න කියලා. විශේෂයෙන්ම මේ රුධිර කැටි ප්‍රශ්නයේ හින්දා. ඒ වගේම මේ ඔස්ට්‍රේලියාවෙන් පළවෙනි මරණයත් වාර්තා වුණා ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා ගැනීම හේතුවෙන් රුධිර කැටි ඇතිවීමේ අවධානමට මුහුණ දුන්න වයස අවුරුදු 48ක කාන්තාවක් තමයි මේ ආකාරයෙන් මියගියේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තේ. දැන් මේ එන්නත් සම්බන්ධව මේ රුධිර කැටි අවධානම පිළිබඳව කතා බහ කරද්දී ලෝකයේ අනිකුත් රටවල් වලින් කොයි වගේ තොරතුරුද වාර්තා වන්නේ?
නිරුක්ෂි, මේ ඇස්ට්‍රසෙනිකා සෙන්ටෙන් රුධිර කැටි ගැසීම සම්බන්ධයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් මේ වෙනකොට වාර්තා වෙන්නේ බ්‍රිතාන්‍යයෙන්. ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා 32 දෙනෙක් මේ වෙනකොට ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා ගැනීම නිසා ඇතිවෙච්ච ඒ රුධිර කැටි ගැසීමේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණයි කියලා. 168 දෙනෙකුට මේ විදිහට ආසාදන තත්ත්වයක්, ඒ කියන්නේ රුධිර කැටි ගැසීමක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් 30 දෙනෙක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය මිලියන 21කට අධික ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රාව මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මිලියනයකට මරණ 1.5ක් විතර වගේ වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම බ්‍රිතාන්‍යයේ රුධිර කැටි ගැසීම නිසා ඇතිවෙච්ච මරණ දිහා බලපුවාම අවුරුදු 50ක කිට්ටු වෙන්න අයට තමයි වැඩිපුරම මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ හේතුව නිසා තමයි බොහෝ රටවල් අවුරුදු 50ට අඩු අයට මේ එන්නත ලබා දීම අත්හිටවලා තියෙන්නේ. මේ වෙනකොට අපි දන්නවා දැන් ඩෙන්මාර්කයේ සම්පූර්ණයෙන්ම මේ ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දීම අත්හිටවලා තියෙනවා. ඊට අමතරව නෝර්වේ රාජ්‍යයත් ඒ විදිහට මේ එන්නත ලබා දීම අත්හිටවලා ඔවුන් ළඟ තිබිච්ච මාත්‍රා 250,000කට අධික ප්‍රමාණයක් අනෙකුත් රටවල් වලට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. දැන් අපි බැලුවොත් ඇස්ට්‍රසෙනිකා එන්නත තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවෙත් ලබා දීලා තියෙන්නේ මාත්‍රා මිලියනයකට ආසන්න ප්‍රමාණයක් දැනට ලබා දීලා තියෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය වරිය විසින් ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවෙත් පුද්ගලයන් 6 දෙනෙකුට මේ එන්නත ලබා දීමෙන් පසුව ලේ කැටි ගැසීමක් සිද්ධ වුණයි කියලා. ඒ 6 දෙනාගෙන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා. ප්‍රතිශතය බැලුවොත් අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරලා තියෙන්නේ මාත්‍රා මිලියනයක් ලබා දෙනකොට මරණ 4ක් පමණ වගේ වාර්තා වුණයි කියලා මුළු ලෝකයේ දිහා බලපුවාම. ඉතින් ඒ අනුව බලපුවාම ශ්‍රී ලංකාවෙත් මාත්‍රා මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා මරණ 3ක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දීලා තියෙන දත්තවලට අනුව ඒ කිට්ටුවට යනවයි කියලා තියෙනවා. නමුත් ඒ හේතුව නිසාවෙන් මේ එන්නත ලබා දීම අත්හිටවල නැහැ ශ්‍රී ලංකාවේ. මොකද දැනටමත් මේ එන්නතෙන් ලැබෙන වාසිය මේකේ තියෙන මරණ සංඛ්‍යාවට වඩා වැඩි කියන පදනම මත මේ එන්නත තවදුරටත් ලබා දීමට ශ්‍රී ලංකාවත් ඒ වගේම අනෙකුත් රටවල් බොහොමයකුත් තීන්දුව කළා තියෙනවා. නමුත් අඩු වයසට, විශේෂයෙන්ම අවුරුදු 50ට වඩා අඩු අයට ලබා දීමේදී මීට වඩා සැලකිලිමත් වීමක් හෝ ඔවුන්ට වෙන එන්නතක් ලබා දීමේ කටයුත්ත බොහෝ රටවල් මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා.
මේ සතියේදී ලෝකයේ තවත් කාරණාවක් කෙරෙහි අවධානය යොමු වුණා. ඒ තමයි ඔබට මතක ඇති පසුගිය වසරේ මේ මාසයේදී සමස්ත ලෝකයේම කලබපු සිදුවීමක් ඇමරිකාවේ සිදු වුණා. ඒ තමයි කළු ජාතික පසුබිමක් තියෙන ඇමරිකානු ජාතිකයෙකුුණු ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ගෙල සිරවන අයුරින් දනහිස ඔබාගෙන ඔහුව තෙරපාගෙන හිටපු ඒ පොලිස් නිලධාරියාගේ කතාව, ඒ සිදුවීම. මේකෙන් පස්සේ සමස්ත ලෝකයේම මේ බ්ලැක් ලයිව් මැටර්ස් කියන මේ කළු සමක් සහිත පුද්ගලයින්ට එරෙහිව සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව සමස්ත ලෝකයේම මේ විරෝධතා රැල්ලක් පවා ආරම්භ වුණා. ඔස්ට්‍රේලියාවේ ඒක බ්ලැක් ලයිව් මැටර්ස් ආරම්භ වුණේ මෙරට ආදිවාසී ජනතාවට, ඇබරිජින් ජනතාවට එරෙහිව සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව. දැන් කොහොම හරි මේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට මේ පොලිස් නිලධාරියා වරදකාරයෙකු බවට පත් වුණා උසාවියමකින්. මේ සිදුවීම පිළිබඳව තමයි සමස්ත ලෝකයේම අවධානය යොමුනේ මේ සතියේදී. ඔහුට හිමිවුණු දඬුවම්, එතකොට මේ සඳහා සලකා බලපු නීති රීති පිළිබඳව අපි කතා බහ කරමු අමල් මීලඟට.
දිලුක්ෂි, මෙතන මේ ඩෙරික් ෂොවෙන්ගේ නඩුව, ඔහුට විරුද්ධව තිබිච්ච චෝදනා සම්බන්ධයෙන් ඇමරිකාවේ ඒ ජූරි සභාවක් ඉදිරියේ විභාගයට පත්වෙච්ච නඩුවේ ජූරි සභාව ඒකමතිකව තීන්දුව කළා. ඔහුට එරෙහිව ගෙනාපු චෝදනා තුනම ඔප්පු වුණා. ඒ අනුව ඔහු වැරදිකරු කියලා. ඉතින් මේ විදිහට ඒ මිනිමැරීමේ චෝදනාවට වර්ධකරු වීම නිසා ඔහුට බොහෝ විට අවුරුදු 40ක විතර සිරදඬුවමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. මෙතනදී උසාවිය ඔහු වර්ධකරු කරාට ඔහුට ලබා දෙන දඬුවම තව සති 8කින් තමයි ප්‍රකාශයට පත් කරන්න කියලා කිව්වා. එතකොට ඒ අනුව ඉදිරි සති 8 ඇතුළතදී ඔහුට විරුද්ධව බොහෝ විට මේ විදිහට දීර්ඝ සිරදඬුවමක් ලබා දෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මේ නඩු විභාගයේ විශේෂත්වයක් උනේ දිනුක්ෂි ඒ නඩුවේ සාක්ෂි දෙන ඒ අවස්ථාව ජාත්‍යන්තර වශයෙන් මුළු ලෝකයේම සජීවීව විකාශනය වුණා. බොහෝ රූපවාහිනී නාලිකාවල අපි ගත්තොත් CNN BBC වගේ ජාත්‍යන්තර මාධ්‍යවල සජීවීව මේ නඩු විභාගය විකාශනය වුණා. ඒකම ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ නඩු තීන්දුව ඇගැයීමකට ලක් කරලා ඔහු ප්‍රකාශ කළා තියෙනවා. කළු ජාතික සහ අනිකුත් ආසියානු සම්බන්ධයක් ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය ඔවුන්ට වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් ඒ ප්‍රවණතාවය වෙනස් කිරීමට මේක සුබ ආරම්භයක් හැටියට නම් කරලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ තීන්දුව ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා.
ලෝකයේ අවධානය මේ සතියේදී යොමු වුණා රුසියාව වෙතටත්. මොකද මේ ඔබ දන්නවා මීට කලිනුත් අපි මේ විශේෂංගෙන් කතා බහ කරලා තියෙන රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සි නවාල්නි පිළිබඳව මම කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්. රුසියාවේ වත්මන් පුටින් පාලනයට එරෙහිව පුටින් ජනාධිපතිවරයා සහ ඔහුගේ ප්‍රධාන පෙළේ අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කරන වායයි ඇලෙක්සි පවසන මේ ආකාරයෙන් වංචා සහ දූෂණවලට එරෙහිව ඔහු විශාල විරෝධතා ව්‍යාපාරයක් අරගෙන ගියා. උද්ඝෝෂණ රටපුරා පැවැත්වුණා. ඊට පස්සේ නර්ව් ඒජන්ට් ප්‍රහාරයකටත් ඔහුට ලක් වෙන්නට සිදු වුණා. යම් කිසි වූ විෂද්‍රව්‍යයක් ශරීරගත වෙලා ඔහු අසාධිතත්වයෙන් ලෝක මැදිහත් වීම මත ඔහු ජර්මනියට රැගෙන ගියා. ඔහු සුව වෙලා නැවත වතාවක් රුසියාවට ආවා. රුසියාවට පා තබනවත් සමගම ඔහු අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගැනීමට හේතුව විදිහට රුසියානු රජය පැවසුවේ ඔහු මීට කලින් ඔහුට එල්ල වෙලා තිබුණු චෝදනාවකට ඔහු ඇප කොන්දේසි කඩ කිරීම කියන කාරණාව කියලා. ඊට පස්සේ ඔහුට සිරදඬුවම් නියම වුණා. සිරදඬුවම් විඳින අතරතුරේදී මේ රුසියාවේ මේ විපක්ෂ ක්‍රියාකාරිකයා සිරගෙදර සිටම උපවාසයක් ආරම්භ කළා. උපවාසය දිගින් දිගටම ඇදෙමින් පවතින කාලවකවානුවකදී අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් වුණ නැවත වතාවක් රුසියානු රජයට බල කිරීමක් කළා. ඇලෙක්සි නවල්ගේ ජීවිතය අනතුරේ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. ඊට පස්සේ තමයි මේ රුසියාව ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව දැන් මේ වෙනකොට ලෝකේ කතාබහ වෙමින් තියෙන්නේ. අපි කැමති ඇලෙක්සි නවල්ගේ අලුත් තත්වේ සහ රුසියාව කෙරෙහි ලෝකයේ අනිකුත් බලවත් රටවල් වල තියෙන ආකල්ප පිළිබඳවත් කතා බහ කරන්න මේ වෙනකොට.
දිලුක්ෂි, නවල්වි මේ විදිහට උපවාසය දිගින් දිගටම ගෙන යන අතරතුරේදී ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරුන් ඉල්ලීමක් කරා ඔහුව රෝහලකට ගෙනහිල්ලා ඔහුට ප්‍රතිකාර ලබා දෙන්න, නැත්නම් ඔහුගේ තත්ත්වය පිළිබඳ අගැයීමක් කරන්න කියලා. නමුත් මෙතනදී රුසියාව ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණා. නමුත් ඇමරිකාව, යුරෝපා සංගමය වගේ රටවල් වල ආපු දැඩි බලපෑම මැද්දේ මේ පෞද්ගලික සතියේ අඟහරුවාදා ඔහුව පෞද්ගලික රෝහලකට ගෙනහිල්ලා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අගැයීමකට ලක් කරලා තිබුණා. දැන් අපිට වාර්තා වෙන විදිහට ඔහු මේ විදිහට පෞද්ගලික රෝහලට ගෙනියන අතරතුරේදී ඔහු සම්බන්ධයෙන් ඔහු නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ලොකු විරෝධතාවයක් රුසියාවේ ප්‍රධාන නගර පුරාම පැවතුණා. ඒ විරෝධතාවයන් වලට සහභාගී වෙච්ච පිරිසෙන් මේ වෙනකොට 1900කට ආසන්න ප්‍රමාණයක් රුසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් එවැනි පසුබිමක තමයි මේ නවාල්වි සම්බන්ධයෙන් දැන් අපි සාකච්ඡා කරන්නේ. ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරුන්ට තවමත් ඔහුව පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලබා දීලා නැහැ. නමුත් මේ පෞද්ගලික වෛද්‍යවරු මේ වෙනකොට නවල්විගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ඔහුගේ මේ උපවාසය අත්හරින්නට කියලා. මොකද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දරුණු අතට පත්වලයි කියලයි වාර්තා වෙලා තියෙන්නේ. මේ පෞද්ගලික රෝහලකට ගෙනහිල්ලා ඔහුගේ අගේම කළාට පස්සේ එතනදී වාර්තා වෙලා තියෙනවා ඔහු ඇත්තටම ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයෙන් දැන් පසු වෙනවයි කියලා. මෙතනදී ඇමරිකාවත් අනෙකුත් බටහිර රටවලුත් රුසියාවට අනතුරු අගේමක් කරලා තියෙනවා. යම් කිසි විදිහකින් නවල්විගේ ජීවිතයට හානියක් සිද්ධ වුණොත් ඒකේ වගකීම රුසියානු බලධාරීන් බාර ගන්න ඕනේ කියලා. ඉතින් ජාත්‍යන්තර වශයෙන් මේ වෙනකොට රුසියාවේ පුටින් ජනාධිපතිවරයාට බොහොම දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා.
මේ වගේම අවධානයක් යොමු වුණ හොංකොං කලාපය වෙත. හොංකොං වල තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා ඔබට දැන් අවබෝධයක් ඇති. අපි විටින් විට ඒ පිළිබඳව සාකච්ඡා කළා. මාගේ ප්‍රශ්නේ විමසන්නට කලින් මම මේ හොංකොං වල තත්ත්වය පිළිබඳව කෙටි මතක් කිරීමක් කරන්නම් අපේ ශ්‍රාවකින්ට. චීනයට අයත්ව තිබුණු මේ කලාපය මේ යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍යයට අයත් වෙලා තිබුණු කලාපයක් බවට පත් වුණා. නැවත මේක චීනයට පවරා දීම සිදු වුණා බ්‍රිතාන්‍ය විසින්. නමුත් යම් කොන්දේසි සහිතව හොංකොං කියන කලාපයට ස්වයං තීරණ ගැනීමේ අයිතිය ලබා දිය යුතුයි කියන කොන්දේසිය මත. නමුත් චීනය විසින් ඒ නීති වෙනස් කරන්නට කටයුතු කළා. චීනයේ මධ්‍යම රජයේ නීතිවලට හොංකොං කලාපයේ යටත් වන ආකාරයට ස්වයං තීරණ ගැනීමේ අයිතිය අහෝසි වන අයුරින් හොංකොං හි යම් පුද්ගලයෙකු යම් වරදක් සිදු කළ විට මේ නව නීතිවලට අනුව උදර්පන නීති යටතේ ඒ පුද්ගලයා චීනයට රැගෙන ගිහිල්ලා දඬුවම් ලබා දීමේ අයිතිය දැන් චීනයට හිමි වෙනවා. මේකට විරුද්ධව හොංකොං කලාපයේ වැසියන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරමින් දැන් මේක වසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ හොංකොං වල දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ සති අවධානයට ලක් වෙන්නට ප්‍රධාන කාරණාව බවට පත් වුණේ හොංකොංහි මාධ්‍ය දැවැන්තයෙකු වුණු ජිමීලායිව අත්අඩංගුවට ගැනීම. දැන් මොකද මේ සම්බන්ධයෙන් වෙලා තියෙන කාරණාව?
දිලක්ෂි, මේ ජිමීලායි 2009 වසරේ හොංකොං නුවර තිබිච්ච විශාලතම ආණ්ඩු විරෝධී රැලියට නායකත්වය දුන්නයි කියන චෝදනාව මත දැන් ඔහු වරදකරු කරලා තිබුණා මිට කලින්. නමුත් ගිය සතියේදී ඔහුට දඬුවම ලබා දුන්නා. ඒ දඬුවම තමයි මාස 14ක සිර දඬුවමක්. 73 වියේ පසු වෙන ජිමීලායි මේ විදිහට දැන් හිරගත කරලා තියෙනවා. ඔහුත් සමග තවත් ඒ විදිහටම හොංකොං නුවර ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුත් මේ වෙනකොට හිර අඩස්සියට පත් කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොංකොං නුවර ඒ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටපු නායකයන් සියලු දෙනාම වාගේ මේ වෙනකොට දැන් හිර බාරයට පත් කරලා චීනයට විරුද්ධව ඇතිවෙච්ච විරෝධතාවයන් මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් හොංකොං බලධාරීන් දැන් කටයුතු කරලා අවසන් කරලා තියෙනවා.
මීළඟ ප්‍රධාන අවධානය මේ සතියේදී යොමුවන්නේ ඉන්දුනීසියාව වෙත. සබ්මරීනයක් අතුරුදන් වීම සම්බන්ධව මේ වෙනකොට විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා. ඉන්දුනීසියානු සාගර කලාපයේ අතුරුදන් වුණු මේ සබ්මරීනයේ පුද්ගලයන් 53 දෙනෙක් හිටියා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. සබ්මරීනය සොයා ගැනීමට මේ වෙනකොට ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් ඉන්දුනීසියාවට උදව් කරමින් ඉන්නවා. මේ අතුරුදන් වුණු සබ්මරීනය සම්බන්ධව මේ වෙනකොට වාර්තා වන අලුත් තොරතුරු මොනවාද?
දිල්ලක්ෂි, දැන් බදාදා ඉඳලා මේ කලාපයේ සෝදිසි මෙහෙයුම් සිද්ධ කරනවා. මේ සෝදිසි මෙහෙයුම් සඳහා ඇමරිකාව ඒකම ඔස්ට්‍රේලියාව, ෆ්‍රාන්සය සහ ජර්මනිය වගේ රටවල් වල සහාය ලබාගෙන තියෙනවා. ඊට අමතරව ඉන්දුනීසියාවේ අසල්වාසි රටවලිනුත් සහායක් ලබාගෙන තියෙනවා මේ සබ්මරීනය සොයාගන්න. බදාදා දිල්ලක්ෂි, ඉන්දුනීසියාවේ මේ සබ්මරීනය පුහුණු අභ්‍යාසයක යෙදෙමින් ඉන්නකොට තමයි මේ අනතුරට ලක් වුණයි කියලා විශ්වාස කරන්නේ. ඉතින් මෙතනදී මේ සබ්මරීනය මීටර 700ක් ගැඹුරු මුහුදට ගමන් කරමින් තිබියදී මේ අනතුර සිද්ධ වුණයි කියලා වාර්තා වෙනවා. මේ සබ්මරීනය නිෂ්පාදනය කරලා තියෙන්නේ 1981 වර්ෂයේ ජර්මනියේ. ඉතින් මේ වෙනකොට ජර්මන් බලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා මේ සබ්මරීනය මීටර 700ක් ගැඹුරු මුහුදේ ගමන් කරන්නට හදපු එකක් නෙමෙයි. බොහෝ විට මේක මුහුද පතුලට යනකොට මේ අධික ක්‍රීඩනය නිසා බොහෝ විට මේක අනතුරට පත් වෙන්න මේක පුරා යමක් සිද්ධ වන්නට ඇති කියලා. ඉතින් මේ යාත්‍රාවේ සිටපු නැවියන් සොයා ගැනීම සම්බන්ධයෙන් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. නමුත් මේ කල්යාණත් එක්කලා නිරුපද්‍රව මේ නැවියන් සොයා ගැනීමේ තියෙන අවස්ථාව පැයෙන් පැය අහිමි වෙන තත්ත්වයක් තමයි වාර්තා වෙලා තියෙන්නේ.
අපි ස්තුතිවන්ත වෙනවා මල් මේ සතිය පුරාම ලෝකයේ ප්‍රමුඛයින්ම අවධානයට ලක් වුණු කාරණා පිළිබඳ විමර්ශනයට ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයේ සමගින් එකතු වීම පිළිබඳව. එහෙමනම් අපි හමුවෙමු ලැබෙන සතියේ සිකුරාදා. ආයිබෝවන්.
ආයිබෝවන්
දොස්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.